මිළඟට මුජිබර් රහමන් ගරු මන්ත්‍රතුමාට කාලය විනාඩි 10ක් තිබෙන ඔබතුම.
ස්තුතියි ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම අද පනත් කීපයක් හා විශේෂ අපේ රේගුව සම්බන්ධව ඒ වගේම අපැන එන ඒ වගේ සම්බන්ධ පනත් කීපයක් සම්මත කිරීමේ විවාදයට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දෙමින් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අද අපි දැක්කා මේ ආර්ථික එම නැත්තං ඒ විග්‍රහවලදී මන්ත්‍රීවරු විශේෂයෙන්ම නොයෙකුත් අදහස් ඉදිරිපත් කළා. මේකෙදී අපි දැක්කා ගරු මන්ත්‍රීතුමනි ඊයේ මේ පාර්ලිමේන්තුව තුළ විශේෂයෙන් අපේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන අපේ විජේකලා මහේශ්වර මන්ත්‍රීතුමියගේ ඇමැතිතුමියගේ රාජ්‍ය ඇමැතිතුමියගේ ප්‍රකාශයත් එක්ක මේ පාර්ලිමේන්තුව ඉතාම කාලකෝට්ටියක් බවට පත් වුණා. අපි දැක්කා ඒකාබද්ධ විපක්ෂයේ අපි නම් වශයෙන් කිව්ව විශේෂයෙන් විමල් වීරවංශ මන්ත්‍රීතුමා මේ සභාගර්භය තුළ කථානායකතුමාට අපි කියනවා සාමාන්‍ය වචනවලින් කියවන කුණුහරප එහෙම නැත්නම් ඒ වගේ වචනවලින් බැනවදමින් මේ පාර්ලිමේන්තුව තුළ ඉතාම සිහි බුද්ධිය නැති පුද්ගලයෙක් විදියට එතුමා ඇසිරුණා. එදා දැන් අපි ඒ විජේකලා මහේශ්වරි මන්ත්‍රීතුමිය ඇමැතිතුමියගේ ඒ විග්‍රහය එහෙම නැත්නම් එතුමිය ඒ කියපු දේ අපි කවුරුවත් පිළිගන්නේ නැහැ. අපි පක්ෂ විපක්ෂ භේදයකින් සියලු දෙනාම එතුමියගේ ප්‍රකාශයට විරුද්ධව අපි අදහස් දැක්වුවා. කවුරුවත් ඒක පිළිගන්නේ නැහැ. ඒක අද ලංකාව තුළ අපි බැලුවොත් සියලු දෙනාම ඒ ප්‍රකාශයට කිසිම වටිනාකමක් නැති කිසිදු වටිනාකමක් දෙන්නේ නැතුව ඒ ප්‍රකාශය පක්ෂ භේදයකින් තොරව සියලු දෙනාම අපි ප්‍රතික්ෂේප කළා. එහෙම ප්‍රතික්ෂේප කළා තියෙද්දිත් අද එදා ඊයේ මේ පාර්ලිමේන්තුව තුළ ඇසිරෙච්ච ආකාරය ඉතාම නින්දාසහගතයි. මොකද පාර්ලිමේන්තුව තුළ අවුරුදු ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට මේ මන්ත්‍රීවරුන්ගෙන් මේ පාර්ලිමේන්තුවේ මං හිතන්නේ අවුරුදු 10කට වඩා අධික කාලයක් මේ පාර්ලිමේන්තුව එතුමා නියෝජනය කරනවා. විශේෂයෙන් 95 මං හිතන්නේ 94 නෙමෙයි 2000 වගේ කාලේ ඉඳන්. එතකොට ඒ අවුරුදු 15ක 18ක වගේ කාලයක් තුළ නියෝජනය කරමින් මේ පාර්ලිමේන්තුවේ ඊ ඇසිරෙච්ච ආකාරය දිහා බැලුවම පාර්ලිමේන්තුවට පැමිණ නවක මන්ත්‍රීවරයෙක්වත් එහෙම ඇසුරුනේ නැහැ. ඉතාරම්ම අශෝභන විදියට එතුමා ඇසිරුණා. දැන් ඊයේ අපේ කථානායකතුමා ප්‍රකාශ කළා විශේෂයෙන්ම විජේකලා ඒ ඇමැතිතුමියගේ ප්‍රකාශය මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක පටහැනි. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව කරපු ප්‍රකාශයක් හින්දා කථානායකතුමා ඒක නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරනවායි කියලා එතුමියට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්ද ඒ හැකියාව තියෙනවද කියලා බලන්න කියලා එතුමා යවුවා. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ ගරු සභාපතිතුමනි එදා මේ පාර්ලිමේන්තුවට 20 වැනි සංශෝධනය මේ පාර්ලිමේන්තුව සම්මත කරනවා. ඒ හින්දා මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕනේ කියලා විමල් වීරවංශ මහත්තයා මන්ත්‍රීතුමා කිව්වා. ඒක එතකොට ඒ කතාවත් අපි කවුරුවත් පිළිගත්තේ නැහැ. පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕනේ කියලා කියන්නේ මේ රටේ ජනතා පරමාධිපත්‍ය තියෙන මේ ආයතනයට බෝම්බ ගහන එක. ඒ කියන්නේ මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යයට මේ බෝම්බ ගහන්න කතා කරන්නේ. එතකොට ඒකත් සස්තවාදී ක්‍රියාවක්. ඒක සස්තවාදී සංවිධාන වලට අනුබල දෙනවා වගේම සස්තවාදී සංවිධාන වෙනුවෙන් පෙනී හිටිනවා වගේම ඒකට විරුද්ධ වගේම සස්තවාදී ක්‍රියාවක් කරන්න කතාවක් කිරීමත් එහා සමානම අපරාධයක්. එහෙමනම් අපි කථානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාට කියනවා කථානායකතුමාව දැනුවත් කරන්න කියලා විමල් වීරවංශ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕනේ කියලා කිව්ව කතාවත් මෙරටේ අපරාධ නීතිය අනුව ඒකත් වරදක්. එහෙමනම් ඒ කතාව පිළිබඳවත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසන්න කියලා ඒකටත් ඇවිල්ලා නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා. මොකද ඒකත් බලවත් කතාවක්. ඒක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කළපු ඉතාම බලවත් ප්‍රහාරයක්. වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අගයන ජනතා පරමාධිපත්‍යය අගයන ඒ සියලු දෙනාටම විරුද්ධව කළපු ප්‍රකාශයක් තමයි පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕනේ කියන එක. එහෙනම් අපි කථානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා වහම ඒ ගැනත් පරීක්ෂණයක් කරලා ඒකත් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන්න. මොකද අපි විජේකලා ඒ ඇමැතිතුමියගේ ප්‍රකාශයට අපි විරුද්ධ වගේම ත්‍රස්තවාදී සංවිධානවලට අනුබල දීමට අපි විරුද්ධ වගේම අපි ඕනෑම ත්‍රස්තවාදී ක්‍රියාවකට අපි විරුද්ධයි. ඒක උතුරේ වෙන්න පුළුවන් දකුණේ වෙන්න පුළුවන් ත්‍රස්තවාදය කියලා කියන්නේ ලංකාවේ නෙමෙයි ලෝකේ ඕනෑම තැනක ත්‍රස්තවාදය කියලා කියන්නේ එකයි. ඒක අපි කවුරුවත් පිළිගන්නේ නැහැ. ඊළඟට ගරු සභාපතිතුමනි දැන් අපි ආර්ථිකය ගැන අපි කතා කළාම අපේ අශුව මන්ත්‍රීතුමා කිව්වා TRCA ගැන විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ගැන. ඒ ගැන කතා කළාම මං හිතන්නේ මුදල් අමාත්‍යාංශයට ඒකට යන් සම්බන්ධයක් ගැන එතුමා කතා කළා. මම ඒක ගැන කියන්න ඕනේ මමත් යම් එතුමාගේ කතාවට කරුණු කීපයක් එකතු කරන්න ඕනේ. ඒ කරුණු කීපය තමයි විශේෂයෙන්ම සංඛ්‍යාත එතකොට මේ විදුලි සංඛ්‍යා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අයිතියේ තියෙන සංඛ්‍යාත අපි කියනවා ෆ්‍රීකුවෙන්සි කියලා. එතකොට මේ සංඛ්‍යාත මේවා විකිණීමේදී එහෙම නැත්නම් මේවා ලබා දීමේදී තියෙන ක්‍රමවත්භාවය විධිමත්භාවය එහෙම නැත්නම් මේකේ තියෙන ට්‍රාන්ස්පරෙන්සිය ගැන තියෙනවා ගැටලු රාශියක්. කොහොමද මේ විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව මේ ෆ්‍රී සංඛ්‍යාත කොහොමද දෙන්නේ කියන එක. මොකද මේක ජනතාව සතු දෙයක්. මේක පොදු වස්තුවක්. මේක ජනතාවට තියෙන අයිතිය තියෙන වස්තුවක්. මේක එහෙම එක එක්කෙනාට ඕන විදිහට මෙහෙම ෆ්‍රීකවෙන්සි විකුණන්න බෑ. එතකොට අද මම කියන්න ඕනේ ස්කයිනෙට් කියන සමාගමක් යුරෝපීය රටවල්වල එංගලන්තේ වගේ රටවල්වල සැරිසරනවා මේ ෆ්‍රීකවෙන්සි විකුණන්න. මේ සංඛ්‍යාත විකුණන්න. ඒ කොහොමද එහෙම වෙන්නේ කියන එක අද අපිට තියෙනවා ගැටලුවක්. ඒ හින්දා අද මේ විදුලි සංදේශන නියාමක කොමිෂන් සභාව අපි කියනවා ඒකට TRC එක කියලා. ඒකේ ක්‍රියාපාටිය ගැන ඒක ක්‍රියාපිළිවෙත ගැන ඒක ඒකේ තියෙන අනුගමනය කරන ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල ගැන යම් කිසි ආකාරයේ ප්‍රශ්න ගණනාවක් අද වෙනකොට අපිට පැන නැගිලා තියෙනවා. ඉතින් මං හිතනවා ගරු සභාපතිතුමනි අනිවාර්යෙන්ම මේකේ මේ ස්කයිනෙට් කියන සමාගමට කවුද මේ බලය දුන්නේ කවුද මේකට අයිතිය දුන්නේ විදේශ රටවල් වලට ගිහිල්ලා එක එක්කෙනාට සංඛ්‍යාත විකුණන්න කවුද මේගොල්ලන්ට මේ පූර්ණ අධිකාරියක් ලබා දුන්නේ කියන ගැටලුව අද අපි ඉස්සරහා තියෙනවා. එහෙනම් මම කියන ඔබතුමාට අපි මුදල් අමාත්‍යාංශයට වගකීමක් තියෙනවා මේ රටේ සම්පතක් රටට ආදායම් වෙන මාර්ගයක් ඒ වගේම රටේ තියෙන පොදු දේපලක් මේවා එක එක්කෙනාට ඕන විදියකට එක එක ආයතන වලට ඕන විදියට විදේශ රටවල් වලට ගිහිලා විකුණන්න එක මේක සොයා බැලීම මං හිතනවා අපේ මුදල් අමාත්‍යාංශයට මේක මුදල් අමාත්‍යාංශයේ යටතේ මේක නොතිබුණත් මේක රටේ දේපලක් හින්දා රටේ ජනතාව සතු දේපලක් හින්දා මේ පිළිබඳව යම් සොයා බැලීමක් කළ යුතුයි කියලා. ඒ වගේම ගරු සභාපතිතුමනි අනිත් පැත්තෙන් අපි මේ ආර්ථිකය ගැන කතා කළාම අපිට ගියා ඩොලරය ගැන දිගින් දිගටම විපක්ෂය චෝදනා කළ දේවල් තියෙනවා. අපි දන්නවා අපි මේ රට බාර ගන්නකොට තිබිච්ච තත්ත්වය ගැන. අපි දන්නවා මේ රට අද වෙනකොට තියෙන තත්ත්වය ගැන. අපි දන්නවා ලෝකයේ තුල ඩොලරයේ ශක්තිමත් වීම තුල ලෝකයේ මුදල් කීපයක් අද වෙනකොට අව ප්‍රමාණය වෙලා තියෙනවා. ඒ ලංකාවේ තියෙන රුපියල විතරක් නෙමෙයි අද ලෝකයේ අනිකුත් රටවල් වල තියෙන මුදල් පවා අද අව ප්‍රමාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ ඇමරිකානු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය උඩ ඩොලරේ ශක්තිමත් වීම උඩ අනිකුත් රටවල් වල යම්කිසි ප්‍රමාණයකට මුදලේ අව ප්‍රමාණය වෙලා තියෙනවා. එතකොට ඒක අපි තුන්වැනි ලෝකයේ රටක් හැටියට අනිවාර්යයෙන්ම අපිට ඒක බලපාලා තියෙනවා. ඒක අපිට අනිවාර්යයෙන්ම බලපානවා. මොකද අපි වගේ රටවල් අපි ගත්තම විශේෂයෙන්ම ආනායන ප්‍රමාණය ඉතාම අධික මට්ටමෙන් අපි ආනායනය මත රඳා පවතින රටක්. අපි ආනායනය අපනාමනය අපේ තියෙන වෙනස ගත්තම අපේ පරතරය ඉතාම විශාලයි. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි දැන් අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කරනකොට එතුමන්ලට අමතක වෙලා තියෙනවා එතුමන්ලගේ කාලේ මේ ඒගොල්ලෝ කතා කරන රාජ්‍ය ආයතන අද අපිට චෝදනා කරනවා අපි මේ රටේ තියෙන රාජ්‍ය ආයතන අපි විකුණන්න හදනවයි කියලා. අපි ඒ රාජ්‍ය ආයතන තුනු කුණුකොල්ලයකට අපි ඒවා දෙන්න යනවයි කියලා චෝදනා තියෙනවා. අපි මතක් කරන්න ඕනේ ඒ මන්ත්‍රීවරුන්ට විශේෂයෙන්ම පෞගේ කාලේ 2015 වෙනකොට අපේ තියෙන රාජ්‍ය ආයතනවල අලාභය පිළිබඳව විශේෂයෙන් අපි ගත්තම ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 18.4ක් 2015 වෙනකොට අලාභ වෙලා තියෙනවා. ඊළඟට අප වරාය අධිකාරිය ගත්තොත් රුපියල් මිලියන 9,575ක් ශුද්ධ අලාභය බවට පත් වෙලා තියෙනවා 2015 වෙනකොට. ඊළඟට ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 4,038ක් ශුද්ධ අලාභය බවට පත් වෙලා තියෙනවා. ඊළඟට සීමා සහිත ශ්‍රී ලංකා ගුවන් සමාගම රුපියල් මිලියන 16,433ක් ශුද්ධ අලාභය බවට පත් වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි මිහින් ලංකා පෞද්ගලික සමාගම රුපියල් මිලියන 915ක් සුද්ධ අරාබිය බවට පත් වෙලා තියෙනවා. ඊළඟට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව රුපියල් මිලියන 586ක සුද්ධ අරාබියක් බවට පත් වෙලා
තියෙනවා.
ඊළඟට කාලයක් අවසන් කරන්න ගරු සභාපතිතුමනි ඊළඟට සීමා සහිත ලංකා සතෝස සමාගම රුපියල් මිලියන 3647ක් සුද්ධ අරාබිය බවට පත් වෙලා තියෙනවා. ඊළඟට ගරු සභාපතිතුමනි ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව රුපියල් මිලියන 168ක් සුද්ධ අරාබිය බවට පත් වෙලා තියෙනවා. ලංකා සීනි සමාගම රුපියල් මිලියන 981ක් සුද්ධ අරාබිය බවට පත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රුපියල් මිලියන 374ක් සුද්ධ අරාබිය බවට පත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව රුපියල් මිලියන 287ක් සුද්ධ අරාබිය බවට පත් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල රුපියල් මිලියන 250ක් සුද්ධ අරාබිය බවට පත් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට 2015 වෙනකොට මිලියන ගණන් අපේ තිබුණ රටේ තිබුණ අපේ සම්පත් වගේම රාජ්‍ය ආයතන මේ පොදු ආයතන මේවා කාබාසනීය කරලා මේක හිටපු සභාපතිවරු තමන්ගේ නෑදෑ හිතමිත්‍රයෝ මස්සිනාවරු ඒගොල්ලන්ව සභාපතිවරු කරලා අන්තිමට මේ රාජ්‍ය ආයතන කාබාසනීය කරලා මේකේ තියෙන ණයත් අද අපේ කරමත අද අපිට වැටලා තියෙනවා. මේ රටේ ජනතාවට ඒ ණය ගෙවන්න වෙලා
තියෙනවා.
හේඳ ගරු සභාපතිතුමනි අවසාන වශයෙන් අද මේ රටේ ආර්ථිකය අපි ක්‍රමක්‍රමයෙන් යම් ලෝකයේ තියෙන ආර්ථික අවපාතයත් එක්ක ලෝකයේ තියෙන ආර්ථික අභියෝගයත් එක්ක අපි යම් කිසි ප්‍රමාණයකට මේ ආර්ථිකය උස්සන්න මේ ආර්ථික වේගය වැඩි කරන්න යම් කිසි කලමනාකරණයක් එක්ක අපි යම් උත්සාහයක් යනවා. ඉතින් මං හිතනවා අපිට අභියෝග තියෙනවා. ඒ අභියෝගයත් එක්ක අපි සැලෙන්නේ නැතුව යම් කිසි වැඩපිළිවෙලක් එක්ක අපි 20යි 25යි ඒ වැඩපිළිවෙලක් එක්ක මේ යන ගමනේදී මං හිතනවා අපිට තව අවුරුද්දක් එකහමාරක් යනකොට මීට වඩා අපිට හොඳ පොහොසත් රටක් එවගේම වේගවත් ආර්ථිකයක් සියලුම දෙනාගේ අත්වල මුදල් සැරිසරන ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන් කියලා ඒ විශ්වාසය තබමින් කතාව අවසන් කරනවා. බොහොම
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු චන්දිම ගමගේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තිබෙනවා.
ස්තුතියි මුලාසනුර මන්ත්‍රීතුමනි. අද මුදල්ලා මාධ්‍ය යටතේ නියමයන් නියෝගයන් සහ යෝජනා හතරක් ඉදිරිපත් වෙලා තියෙන අවස්ථාවක අපි දැක්කා විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කරන විලාශය. ඒ විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කරන හරියටම 2015 යාපාලන ආණ්ඩුව බලයට පත් වෙනකොට මේ රට සර්ව සුඛිත මුදිතවලා තිබි රටක් විදියට. මතක තියාගන්නට ඕනේ පාරට බහින්න බෑ. ආර්ථිකය නැත්තර නැති වෙලා ඒ වගේම සම්බාධක පනවෙන්න ඔන්න මෙන්න තිබිච්ච අවස්ථාවක තමයි රාජපක්ෂ මහත්තයා තමන්ට අවුරුදු දෙක කාලේ තිබිදී දාලා ගියේ. ඒ නිසා මම මේක තත්ත්වය පැහැදිලි කරන්න කැමතියි. දැන් රුසියාව පැවැත්වෙන ලෝක පාපන්දු තරගවලියත් එක්ක අද වෙනකොට අයිස්ලන්තය මේකේ ජනගහනේ ඉන්නේ 3,50,000 විතර. මීට අවුරුදු 7කට කලින් 135 වෙනි ස්ථානයේ තිබිච්චි මේ අයිස්ලන්තය අද වෙනකොට 22 වෙනි ස්ථානය දක්වා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මේකේ මේ ජයග්‍රහණය තුළ රාජ්‍ය නිලධාරීන්ගේ රාජ්‍ය ආයතනවල ඒවගේ දේශපාලඥයන්ගේ අගමැතිවරුන්ගේ ජනාධිපතිවරුන්ගේ සැලසුම් සහගත ක්‍රියාකලාප නිසා තමයි අද ඉස්ලාන්තයට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ උදවේට වෙන මති මතාන්තර තරක විතර ගෙනවට තේරෙන්නේ නැහැ. විපක්ෂයේ උදවේට අඩුම ගානේ අයිස්ලන්තය ගියපු විදියට තමයි මේ යාපාලන ආණ්ඩුව ඉදිරියට යන්නේ. යාපාලන ආණ්ඩුව 2025 වෙනකොට සියලුම ණය වසන් කරනවා කියන එක අවසාන වශයෙන් මතක් කරන්න කැමතියි. ඇත්ත වශයෙන්ම මේ වගේ දෙයක් මේ උදවියට සරල දෙයක්වත් තේරුම් ගන්න බැරි විකෘති මානසිකත්වයක ඉන්නේ මේ උදිය දන්නවා. මේ ආණ්ඩුව දිගින් දිකට ගියොත් මේ ආණ්ඩුව තුළ විශේෂ අධිකාරණ තුන පනවුනොත් මේ උදවියට ආයේ දේශපාලනය කරන්න මේ කූඩුවට වෙලා කූඩු ගණන් කර කර ඉන්න වෙන්න ඒ උදවිය දන්නවා. ඒකින්ද ඒ උදවිය අද වෙන කලබල වෙලා තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ අපි මේ රජය ගන්නකොට ආර්ථික වැඩිලා ඒ වගේම ලෝකෙන් කොන් කළා ඒ වගේම ජාත්‍යන්තර අරමුදල තඹසතයක්වත් අනුමත කරන්නේ නැති යුගයක තමයි මේ රට බාරගත්තේ. ඒ වගේම ඉදිනද අවශ්‍යතාව පසපුර ගන්න සිංගප්පූරුවේ පුද්ගලික බැංකුවලින් වාණිජ බැංකුවලින් ඒ වගේම චීනයට හමුදා මූලස්ථානය ඇතුළු ඒ වගේම පෝට් සිටි එකේ කොටසක් විකුණන්න පුරන්දු ලදිපිච්ච උගයක තමයි මේ ආණ්ඩුව බාරගත්තේ. ඒ වගේම අපි දකිනවා මේ බැඳුම් කරේ අල්ලගෙන මේ මෑතක ඉඳන් ජයන්ත සමරීර මන්ත්‍රීතුමා මේ ආයතන ගාන යනවා තුන්වෙනි උපලෝය කෙනෙක් වයන්. එතුමට තුන මතක් කළා තියෙන දැන්. හැබැයි ඒ කාලේ ඔක තිබුණාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ කාලේ ඔක තිබුණා නම් ඔබතුමා එතුමන්ලට එහෙම ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අද මං ආරාධනා කරන ඒකාබද්ධ අනිත්‍යදුවටත් ඒ ජයන්ත සමරීර මන්ත්‍රීතුමාත් එකතු වෙලා අර තුනෝීමේ ව්‍යාපාරයට ඇතුළත් වෙන්න කියලා. ඒ එක හේතුන හොයාගත්තත් පුළුවන් එතුමලට අහන්න. ඒකාබද්ධයේ උදවල එතුමල අහන්න කියව තියෙනවා. අර චයින ආභරණ සමාගමෙන් ලැබිච්ච ලක්ෂ 11,400 මොකද වුණේ කියලා රාජපක්ෂ මහත්තයාගේ. ඒ වගේ හෙල්පින් හම්බන්තුර ව්‍යාපෘතිය සල්ලි වලට මොකද වුණේ කියලා අහන්න හැකියාව තියෙනවා. එතුන හම්බුනොත් හොයාගන්න පුළුවන් වුණොත් එතුමලට රාජපක්ෂ මහත්තයාගේ. ඒ වගේම එතකොට ඒගොල්ලන්ට අහන්න හැකියාව ලැබෙනවා. දේශියාචික මණික් මල්ලේ තිබුණ රටු ගැදෙන නිල්කඩද කියලා. ඒ වගේම ආණ්ඩල කියාකියාව ලැබෙනවා. අභ්‍යාකාශ යාන රොකට් නිෂ්පාදනය කරලා යවපු ඒවා දැන් කොයි අරද යන්නේ කියලා. ඒ වගේම ලංකාවට ලංකාව නැති කරන්නම නායකලක පැටලුව ඇයි කියලා අහන්න කොන්දපණ ලැබෙනවා. ඒ වගේම රණවිරුවන් ලව බල්ලවන නාවගත්ත ඇයි කියලා අහන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම බේබි මාත්‍රට රේස්පදින්න හමුදාවලව වැලිකොළ කොට්ට ගසගත්ත ඇයි කියලා හැකියාව ආණ්ඩ හැකියාව ලැබෙනවා. ඒ වගේ නෝනලාගේ සාරි කට්ට ගා ගන්න හමුදා නිලධාරින් පාවිච්චි කරයි ඇයි කියලා ආණ්ඩ හැකියාව ලැබෙනවා. ඒ වගේම බැසිල් රාජපක්ෂ උන්නෑගේ මල්වානේ ගිඩමසයි බංගලාව වාගේ නේද කියලා ආණ්ඩ කොන්ද වන ලැබෙනවා. ඒ නිසා මේ වගේ උදවිය තමයි අද සුදන වගේ කතා කරන්නේ. ඒ වගේම එදා සන්ඩේ රීඩ නඩුවට ගල්කිස්ස උසාවියට යනකොට ත්‍රිවිධ හමුදාපතිවරුන් අරගෙන ඒ සන්නද්ධ බලය සන්නද්ධ හමුදාවල නායකත්වය එක තමයි
ගරු මන්ත්‍රීතුමා තව විනාඩියක් කාලයක් තියෙනවා ඔබතුමාට.
මේ වලට අද ගියේ ඒ විතරක් නෙමෙයි එදා නිල වෙබ් අඩවියේ ආරක්ෂක මත්තංශයේ දැම්ම කළු කෝට් කාර්යෝ දෝයෝ කල්ලි ගැසති කියලා. එදා ඒ වගේ ඒ විදිහට තමයි නිල වෙබ් අඩවිය පවා රාජපක්ෂලට කඩේ ගියේ. ඒ නිසා ඒ තත්ත්වය අද වෙනස් වෙලා තියෙනවා. අද මේ රට දීර්ඝකාලීන සැලසුමක් තුළ ශීක්‍රයෙන් ඉදිරියට යනකොට ඔය එදා විටිමීට ඇතිවෙන ඩොලරක උස්පාත්වීම් මත ඇතිවෙන තත්ත්වයන් විග්‍රහ කරලා බලය පෙල්ලන්න පුළුවන් කියලා හිතනවා නම් ඒව සදාකාලික හිණයක් බව මතක් කරගෙන ඉන්නවා ඉස්සති.
ගරු මන්ත්‍රීතුමා ඊළඟට සාක් රවුමාන් ගරු මන්ත්‍රීතුමාට විනාඩි 5ක කාලයක් තිබෙනවා.
අපේ මන්ත්‍රීතුමනි, අද ඇත්තටම කතා කරන්නේ කණගාටුවෙන් තමයි. එදා රජවරු වැව් හැදුවේ මියගී යන්නට නොවේ ජීවිත වෙන්න. ඒ වාගේ උත්තරිත පාර්ලිමේන්තුවේ හැදුවේ සෙල්ලම් කරන්නනේ රටේ ඉන ජනතාවගේ ප්‍රශ්න විසඳන්නයි, රටේ ඉන ජනතාවගේ ප්‍රශ්නවලට උත්තරිත තීන්දුවක් ගන්න. දවස් කීපය තුළදී අපි බැලුවා නාඩහම්මක් විදියට තමයි මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පටන් ගත්තේ. එහෙම සෙල්ලම් කරනවා නම් මේ පාර්ලිමේන්තුවේ අවශ්‍ය වෙන්නේ ගෝල් ප්‍රෙස් පිට්ටනිය තියෙනවා, තව ක්‍රීඩා පිට්ටනි බර ගාණක් තියෙනවා, ඒ ගිහිලා සෙල්ලම් කරන්න පුළුවන්. මෙතන පාර්ලිමේන්තුවේ වැඩිපුර ඉන්නේ බෞද්ධ ආගම පිළිබඳ මන්ත්‍රීවරු. බුදුහාඳුරු කියලා තියෙනවා වාක්‍යයයි, මම ඒක සිංහලින් මට කියන්න අමාරු, මම ඉංග්‍රීසි වලින් ඒක කියනං, ඒ සිංගල් මූවමෙන්ට් ඔෆ් මිස් අන්ඩර්ස්ටෑන්ඩින් ෂෝ පොසෙන්ස් දට් ඊස් මේක් us forget the 100 lovable movement spent together with a minister. එහෙම බුදු හාඳුරු කියලා තිනවා. එහෙම මෙච්චර පාර්ලිමේන්තු උත්තරිත සභාවෙන් කරන දේව ලොකෝම ඒක තප්පරෙන් අපි විනාශ කරනවා. ඒක තමයි බුදුහාඳුරු කරුවේ කිව්වේ කොච්චර අපි හොඳ දේවල් කරුවත් වැඩක් නැහැ. ඒ ඊයේ වෙච්ච සිද්ධියේදී සමස්ත රටම බලාගත්තා මේ උත්තරිත තියෙන නමට මහා විශාල කරලියක් ඇති කරුවා. මම අලුත් മന്ത്രി විදියට ලැජ්ජාවට කාරණේයි. මා ඇතුළු 225 තන අද රටේ ආර්ථික විනාශ වෙලා තියෙනවා. ඊයේ ඇත්තටම විජේකලා මහේශ්වරි කියපු කතාව පක්ෂේ මතයකුත් නැහැ. ඒක පාර්ලිමේන්තුවේ අනිත් മന്ത്രിවරුගේ මතයක් නැහැ. එතුමිගේ ඡන්ද වැඩි කරන්න ඕනේ කියලා.
Order please. ගරු නියෝජ්‍ය කතානායකතුමා ලස්සනට පැමිණෙනවා.
ඔබ මොකක්ද කරන්නේ?
නියෝජ්‍ය කතානායකතුමනි, එතුමිගේ මතයක් එක. ඒ මතය අල්ලාගෙන නාඩහම් නටපු එක වැරදි. ඒ නිසා මේ අද රටේ ආර්ථික විනාශ වෙලා තියෙනවා. මේ රටේ ඉන්න සියලුම ජනතාවට මුස්ලිම්, දෙමළ, සිංහල, ක්‍රිස්තුවනි සියලු දෙනාටම එකට එකතු වෙලා යන්න පුළුවන් රටක් තමයි මේ ලංකාව. මේ ආදරණීය මේ රටේ ඉන්න පාර්ලිමේන්තුවේ 225 නායකතුණු තමයි අපිට මේ රටේ ආර්ථික ඉහළට යන්න අරන් යන්න පුළුවන්. මලේෂියාව බලන්න, සිංගප්පූර් දිහා බලන්න, ඒ පාර්ලිමේන්තුවේ සියලු දෙනාම එකට එකතු වෙලා තමයි රටේ ආර්ථිකය හදාගෙන යක අපිට දකින්න තියෙනවා. අද එක එකනාට චෝදනා කරලා මේ ආර්ථිකය විනාශ වෙන්න තමයි අපි අතරදී සමගියක් සාමයක් නැතුව වැඩපිළිවෙලක් කරන එක අපිට කණගාටුව කාරණයක් අපිට පුළුවන් දකින්න පුළුවන්. ඒ නිසා ගෞරවනීය පාර්ලිමේන්තුවේ සියලු മന്ത്രിවරුන් ඉල්ලන්නේ මේ ඩොලර් යන එක අඩු කරනවා නම් අපි ආදායම වැඩි කරන මාර්ගයක් ඉදිරි කරන්න ඕනයි. ආදායම මාර්ගය ඉදිරි කරනවා නම් කර්මාන්තපුර වැඩි කරගන්න ඕනයි. අද කොහොද කර්මාන්තපුර අපි වැඩි කරනවද? අපි හදපු එඳුන් කල්මාන ටික අපි වහගෙන යන එක අපිට දුකයි. ඒ නිසා ආදායම වැඩි කරන්න පුළුවන් විදියට ලෝකයේ අනිත් රටවල ඉන්න ව්‍යාපාරිකයන්ට අපිට ලංකාව දිහා බලලා සතුටක් ගන්න පුළුවන් විදියට අපේ උත්තරිත පාර්ලිමේන්තුවේ ඇසිරුණුත් වැඩ කටයුතු කරුවොත් තමයි ලෝකයේ අය අපේ රටට ඇවිල්ලා ආදායම් වැඩි කරන්න පුළුවන් විදියට ලංකාව හොඳම රටක්, ආර්ථික විහළම යන්න පුළුවන් රටක් කියලා හැම ලෝකයේම ඉන්න ව්‍යාපාරිකයෝ ලංකාවේ ඉලා ආර්ථිකය වැඩි කරන්න ආනායන අපනායන වැඩවලට සම්බන්ධ වෙනවා. අද කෘෂිකර්ම රටක් අපේ රට. මේ කෘෂිමර්ගම රටේට කෘෂිකර්ම වලට මුල් තැන දෙන්න ඕනේ අපේ කතානායකතුමනි. අද ඇත්තටම අපේ රජයේ ගම්පරලි වැඩසටහනක් පටන් ගන්න යන අපේ මංගල ඇමතුමා, එතුමාගේ වැඩපිළිවෙල හරියටම වැඩපිළිවෙලක් ගියොත් අනිවාර්යම මම හිතනවා මේ ඩොලර් වැටිලා තිනේ අය ගොඩ දාගන්න පුළුවන්, ගම්වල සංවර්ධන වැඩි කරන්න පුළුවන්, ගම්වල ආර්ථික වැඩි කරන්න පුළුවන්, ගම්වල අපිට මේ තරුණයන්ගේ රැකියාව ප්‍රශ්න වලට උත්තරයක් ලබා දෙන්න පුළුවන්. අද ආර්ථිකේ සිංගප්පූර් දිහා බලලා, එදා සිංගප්පූර් අගමැතිතුමා ලංකාව දිහා බලලා තමයි කිව්වේ ලංකාව වාගේ මම සිංගප්පූරුවක් හදනවා කියලා. එබැයි අද අපේ අගමැතිතුමා කියනවා සිංගප්පූර් වාගේ ලංකාව මම හදන්න බලාපොරොත්තුනා කියනවා. එහෙමනම් මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ 225 නාය එකතු වෙන්න ඕනයි. එහෙම එකතු වෙන්න නැත්නම් මේ කවදාවත් මේ ආර්ථික ගොඩ දාගන්න බෑ. ගොඩ දාගන්නව නම් අපි අතරදි සමගියක් තියෙන්න ඕනයි. එහෙම රටේ ජනතාව ලොකු බලාපොරොත්තුෙන් තමයි අපි අතරදි පාර්ලිමේන්තුවට උත්තරිත සභාවට එව්වේ. අපේ නියෝජ්‍ය කතානායකතුමනි, අද සමස්ත විදියට ව්‍යාපාරේ කඩාලා වැටිලා තියෙනවා. මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෝල් කර්මාන්ත, ඒ වගේ අනිත් කර්මාන්ත දැනට 100කට වැඩි කර්මාන්තයක් වහලා තියෙන එක දුකේ මං කියනවා. ඒ ව්‍යාපාරිකයෝ ඔක්කොම තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්න බැරි ලොකුම ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒකට සහනයක් විදියට ඒ ව්‍යාපාරිකයෝ නැති වුණොත් අය ඉදිරියේදී ඒ රටේ ඒ පළාතේ නිෂ්පාදනය කරන වී වෙන්න පුළුවන්, මිරිස් වෙන්න පුළුවන්, වැළවෙන්න පුළුවන් ලුණු වෙන්න පුළුවන් එව්වා මිල දීලා ගන්නවත් ව්‍යාපාරිකයෙක් නැති වෙනවා ඒ නිසා
මම දැන් අවසන් කරන්න
විනාඩියක් දෙන්න අපේ කතානායකතුමනි ඒ නිසා එයාට බෙන්ගු ප්‍රශ්න තියෙනවා හැම බෙන්ගුව සීස් වෙලා තියෙනවා මේ වෙලාවදී මේ බෙන්ගුවේ වලට කතා කරලා මේ ප්‍රශ්න වලට ඉදිරියේදී කටයුතු කරගන්න පුළුවන් විදියට කාල සීමාව එයාගේ ණය ගෙවන්න පුළුවන් විදියට මේ අවස්ථාව ලබා දුන්නොත් ඒ ණයත් ගෙවිලා එයාගේ කර්මාන්තෙත් ඉදිරියට අරන් යන්න පුළුවන් විදියට ශක්තිමත් විදියට යන්න පුළුවන් එහෙම නැත්නම් 100න් 100ක් වැඩි කරුවොත් අද දාස් ගානත් ව්‍යාපාරිකයෝගේ කම්කරුවා මහපාරට බැහැලා තියෙන්නේ ව්‍යාපාරික කඩාවැටිචි නිසා ඒ කර්මාන්තේ වැඩ කරපු අයට නැවත වතාව රැකියාවක් ඇති කරනවා නම් මගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇත්තටම කෘෂිකර්ම පළාතක් ඒ කෘෂිකර්ම හදනවා නිෂ්පාදන කරන ව්‍යාපාරිකයින් ඕනයි ව්‍යාපාරිකයෙක් නැති වුණොත් කෘෂිකර්ම කරලා වැඩක් නැහැ තුට්ටු දෙකට තමයි එදා 97 වසරේ මට මතකයක් එනවා චන්ද්‍රිකා බණ්ඩාරන එමෙති එදා ජනාධිපති වෙලා හිටියා ඒතුමිගේ කාලේ රුපියල් 35ට 120ට ගිය මිරිස් රුපියල් 35ට 25ට ගිහිලා මහපාරේ ගින්දරට පත් කරව යුගයක් ඇති වුණා එදා ඒ වාගේ යුගයක් නැවත ඇති කර නැතුව අපි අනිවාර්යම මම බලාපොරොත්තු වෙනවා ගරු අගමැතිතුමා ආර්ථිකයන හොඳ මුදල් අමතිගෙන ඉපත් කරලා තියෙනවා ඒතුමාත් එක කතා කරලා මේ බෙන්ගුව තියෙන ව්‍යාපාරිකයේ ප්‍රශ්න විසඳන්න අවශ්‍ය කටයුතු කරයි එහෙම කටයුතු කරුවොත් විතරයි මේ වැටිලා තියෙන ඩොලර් මිල උස්සන්න පුළුවන් පළවෙනිම බිම් හදලා ගම් හදලා රට හදන්න ඕනයි රට හදන්න කලින් ගම් හදලා ගම් හදන්න කලින් රට හදලා වැඩක් වෙන්නේ ගම් හදලා තමයි රට හදන්න ඕනයි
ඒ
තේමාවත් එක තමයි මේ ගම්පරලි වැඩසටහන් අපේ මුදල් ඇමතිතුමාත් අතිගරු අපේ ජනාධිපතිතුමාත් ඒ වගේ අපේ මුදල් අපේ අගමැතිතුමාත් ඉදිරිපත් කළා තේනේ ඒ ගම්පරලි වැඩසටහන් හරි අපේම ව්‍යාපාරිකයෝට හරිතන දීලා මේ ප්‍රශ්නෙන් විසඳන්න අවශ්‍ය කටයුතු කරයි කියලා මම බලාපොරොත්තු වුණා ඔබතුමාට ස්තුතියි වේලාව දීපු එකට
ගරු හෙක්ට අප්පා මේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5යි
ගරු නියෝජක කතානායකතුමනි තුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා විනාඩි 5ක් හරි කමන්නේ ලබා දීම සම්බන්ධ අද දවසේදී විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය මගින් විශේෂ වෙළඳ භාණ්ඩ සහ රේගු ආඥා පරතය ඇති නියමයන් කීපයක් ඉදිරිපත් කරපු අවස්ථාව. අපිට ප්‍රශ්න රාශියක් මතු වුණා මේ අපේ ආණ්ඩුවේ සමහර බදු සම්බන්ධ. මේ නිසා මම හිතන්නේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමල්ලා බොහෝ වෙලාවට කණ්ඩායම් රැසීමේදීත් විශේෂ කතිකාවකට යොමු වුණා මේ බදු නියෝගයන් අනුව රටේ ජනතාවට යම් යම් තැන්වලට යම් හානි සිද්ධ වෙනවාද කියන එක. ඒ නිසා මම විශ්වාස කරනවා අපි පාර්ලිමේන්තුවේ හැටියටත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරි මහත්වරුන් ප්‍රමුඛ ගරු අමාත්‍යතුමාත් මේ බදු සම්බන්ධව මහ ජනතාව දැනුවත් කිරීම මදි කියලා. අපි ඇයි බදු පනවන්නේ කියන එක. අපි බදු පනවද්දී ක්‍රම දෙකකට බදු පනවනවා. රටේ ආදායම් වැඩි කරගන්න ඊළඟට සමහර දේවල් පාලනය කරගන්න. නිසා මේ දෙක සඳහා බදු වැඩි කිරීමත් සමගම අපි මේ බදු වලින් ගන්න ආදායමෙන් රටේ මොනවද කරන්න කියන්නේ. මේ සම්බන්ධව බොහෝ වෙලාවට අපි රටට කියනවා මදි. අපි මේ අවුරුදු තුන තුල රටේ කරපු සේවාවන් සම්බන්ධව අපේ රට ජනතාව දැනුවත් කරේ නැහැ. හැබැයි රටේ ජනතාව හැමතිස්සෙම හඳුනගත්තේ රටේ ජනතාවගේ අපි බදු ගන්නවා කියන. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ වගකීමක් වෙනවා ආණ්ඩුවේ පැහැදිලිවම මේ බදු සම්බන්ධයෙන් ඉතාමත්ම විනිවිදභාවයෙන් තුව විධිමත්ව රටේ ජනතාව දැනුවත් කිරීම. ඒ විතරක් නෙමෙයි මේ බදු අය කිරීමත් එක්කම අපි දන්නවා බොහෝ වෙලාවට මේ රටේ තිබුණේ කාලයක් තිස්සේ වක්‍ර බදු රටේ බොහෝම අඩු ආදායම් ලබන ජනතාවන විශේෂයෙන්ම බලපාන බදු ක්‍රමයක් තමයි රටේ තිබුණේ. අද අපේ මුදල් අමාත්‍යතුමා ගරු අතිගරු ජනාධිපතිතුමා වගේ ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ මේ කණ්ඩායම අද සකස් කරලා තියෙනවා වක්‍ර බදු වෙනුවට ඍජු බදු වැඩි කරා. ඒ ඍජු බදු වැඩි කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අලුතෙන් බදු ෆයිල් ටික විවෘත වෙන්නේ. එහෙම නැත්නම් බදු ගොනු ටික විවෘත වෙන්න නිසා මේ බදු ගොනු විවෘත වෙද්දී සමහර වෙලාවට ඇඟිල්ල දික් වෙන්න පුළුවන් ඍජු බදු ගන්න යනකොට මෙන්න මෙහෙම බදු ගන්නවා විශේෂයෙන් කියලා ඇඟිල්ල දික් කරලා පෙන්වන්න පුළුවන් හැබැයි මේ කාරණයක් ජනතාවට හරියට පහදලා දෙන්න ඕන අපි ඍජු බදු වැඩි කරන්නේ ඇයි ඒ බදු ගන්න ඕන අයගෙන් මෙච්චර කල් හැංගිලා තිබුණ අයගෙන් බදු ටික හරියට අරගන්නේ ඊළඟට වක්‍ර බදු ඇයි අපි අඩු කරන්න යන්නේ අඩු කරන්න යන්නේ ජනතාවගේ අද තියෙන ජීවන තත්ත්වය නගා සිටවන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලට රටේ ජනතාවගේ ජීවන වියදම අඩු වෙන්න ඕන එහෙනම් ජීවන වියදම අඩු වෙන්න නම් ඒ වක්‍ර බදු ප්‍රමාණය අපි අඩු කරන්න ඕන ඒක රටේ ආණ්ඩුවක තියෙන වගකීම ඒ නිසා විශේෂයෙන්ම නියෝජ්‍ය කතානායකතුමනි මේ පිළිබඳව විශේෂ දැනුවත් කිරීමක් කරන්න ඕන රටේ ජනතාවට ඒ වගේම කියන්න ඕන අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හැටියට අපිව මේ මේ පාර්ලිමේන්තුවට උත්තරීතර දැන්ට අපි පත් කරලා එවන්නේ මේ රටේ නීති ටික හදන්න මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය කරන සැලසුම් ටික කරන්න නිර්මාණ ටික කරන්න මේ රට ඉස්සරහට ගෙනියන්න අපේ දරුවෝ වෙනුවෙන් මේ රට හොඳ යහපත රටක් නිර්මාණය කරලා අවසන් කරන්න අපි මොකද්ද කරන්නේ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි කරන්නේ මේ පාර්ලිමේන්තුව මේ රටේ තියෙන සියලුම ධනය කාබාසීනිය කරන තැනකටපත් කළා. අද තමුන්නාසලා මම හිතන්නේ විශේෂයෙන් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපි සිය දෙනා වගකීම තමයි මේ පාර්ලිමේන්තුව එක දිනක් සඳහා ලක්ෂ ගාණක් වියදම් වෙනවා. එහෙනම් අපි සුවයන් විවේචනයක් අපිගෙන අපි කරගන්න ඕන. අපි මොනවද මේ පාර්ලිමේන්තුවට අවිල්ල කරන්න කියලා. අපි පාර්ලිමේන්තුවට අවිල්ල කරන්නේ කාවරි විවේචනය කරන එක කාට හරි බණින එක මෝඩ චූන් විදියට මෙතන කතා කරන එක
තව විනාඩියක්
වතුන නියෝජ්‍ය කතානායකතුමනි අපි එවැනි දේ කරන්න ගියාම අපි පැහැදිලිව ඉගෙන ගත යුතු කාරණාවක් තියෙනවා ඊයේ මෙතන අර ඒකාබද්ධ විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු හැසිරිච්ච ආකාරය මේ පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමාටත් විශේෂයෙන්ම නිලධාරි මහත්වරුන්ටත් කතා කරපු භාෂාව මේ අය පාර්ලිමේන්තුවට නෙමෙයි වටින්නේ මං හිතනවා ගමේ කඩේක තේ හදන්නවත් වටින්නේ නැති සමහරුන් හිටියා මෙතන. ඒ නිසා කනගාටුවෙන් හරි කියන්න ඕන මේ මෙවැනි අය පාර්ලිමේන්තුවට එවලා මේ පාර්ලිමේන්තුව මේ සභාව දූෂණය කරන පමණක් නෙවෙයි රටේ ජනතාවගේ මුදල් ටික කාබාසිනිය කරන විතරකුත් නෙවෙයි රටේ ජනමතයක් ගොඩනගනවා මේ රට ජීවත් වෙන්න බැරි රටක් හැටියට එහෙම නැත්නම් හොඳ නැති රටක් හැටියට
අවසන් කරනවා
මේක අපි සියලු දෙනාටම ප්‍රශ්නයක් රටේ සමස්ත ජනතාවට මේක ප්‍රශ්නයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි වෙනස් කරන්න ගොඩාක් දේවල් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ පොමණක් මේ පිට මාධ්‍යත් එක්ක සම්බන්ධ වෙලා අද යන සමහර දේවල් දිහා බලපුවම අපේ රට කොහෙටද අපි ගෙනියන්නේ කියන එක අපි නැවත හිතන්න ඕන මේ පිළිබඳව වැඩපිළිවෙලක් සකස් කිරීමේ වගකීම මම හිතනවා ඔබතුමාලා සතු වෙන ඒ නිසා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ නායකයා ගරු කතානායකතුමා ඒ වගේ නියෝජ්‍ය කතානායකතුමත් එක්ක එකතු වෙලා
මම හිතනවා
හොඳ වැඩපිළිවෙලක් සකස් කරලා රටට වැඩදායි වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න මේ ගෞරවනීය පාර්ලිමේන්තුව ඉදිරියට ගෙනියන්න කියලා යෝජනා කරන ගමන් මම
බොහොම ස්තුතියි
මට වෙලාව ලබා දීම සම්බන්ධව ඔබතුමාට ස්තුතියි
බොහොම ස්තුතියි අද දින සාකච්ඡාවේ යෝජනා අංක 1 සභාව එකඟද? යෝජනා අංක 2 සභාව එකඟද? යෝජනා අංක 3 සභාව එකඟද? යෝජනා අංක 4 සභාව එකඟද? අංක 5 සභාව එකඟද? අංක 6 සභාව එකඟද? අංක 7 සභාව එකඟද? අංක 8 සභාව එකඟද? අංක 9 සභාව එකඟද? අංක 10 සභාව එකඟද? අංක 11 සභාව එකඟද? අංක 12 සභාව එකඟද?
එකඟයි.
අංක 13 සභාව එකඟද?
එකඟයි.
අංක 14 සභාව එකඟද?
ආයි.
අංක 15 සභාව එකඟද?
ආයි.
අංක 16 සභාව එකඟද?
එකඟයි.
සභාව කල්තැවීම
නියෝජ්‍ය කතානායකතුමනි සභාව හෙට පෙරවරු 10 දක්වා කල්තැබිය යුතුයි යෝජනා කරමු.
හෙට දින පෙරවරු 10 දක්වා සභාව කල්තැවීම ලැබේ.